මිළඟට නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසනාරෝඪ මන්ත්‍රීතුමනි. අද අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන ශුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත සම්බන්ධයෙන් මම හිතන්නේ මේ පනත සම්බන්ධයෙන් විපක්ෂයෙන් නම් වැඩිපුර සාකච්ඡා වුණේ නැහැ. නමුත් කරුණු කිහිපයක් මතු වුණා. ඒ කරුණු කිහිපයත් ආශ්‍රිතවම මම මේ පනතේ පරිණාමය මේ පනත කොහොමද මෙතනට ආවේ, මේක ඇයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ, සහ මෙතනින් ඉස්සරහට අපිට මොකද්ද කරන්න පුළුවන් කියන දේ ගැන මම හිතන්නේ අපි අදහසක් සමාජයට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. එතකොට ඇත්තටම මේ පනත දැනට තියෙන පනත, ඒ කියන්නේ 2016 ශුද්‍ර මූල්‍ය පනත, මේ පනත මගින් අහෝසි කරලා දානවා. එතකොට මේ 2016 පනත තමයි මුල්වරටම ශුද්‍ර මූල්‍ය කියන දේ, ශුද්‍ර මූල්‍ය කියන මේ මූල්‍ය ක්‍රමවේදය නියාමනය කිරීම සඳහා ගෙනාපු පනත තමයි 2016 ශුද්‍ර මූල්‍ය පනත. එතකොට මේ පනත යටතේ එවකට සිටි ශුද්‍ර මූල්‍ය ආයතන සහ මේ අපි අද කතා කරපු ප්‍රජා මූල්‍ය කියන ආයතන වර්ග දෙකම පනතේ නියාමනයට යටත් කරනවා. ඒ පනතේ නියාමනයට හැබැයි යටත් කරන්නේ ආයතන දෙකක් යටතේ. ඒ අනුව ශුද්‍ර මූල්‍ය කියන ආයතන සමාගම්, අපි අද මේ කියන සමාගම් කියන ඒවා, ශුද්‍ර මූල්‍ය කියන සමාගම් මහ බැංකුවටත් මේ අපි අද ප්‍රජා මූල්‍ය කියලා කියන සංවිධාන, එහෙම නැත්නම් මේ ප්‍රජා මූල්‍ය සංවිධාන රාජ්‍ය නවන සංවිධාන ලේකම් කාර්යාලය යටතේ නියාමනය කිරීමට තමයි 2016 පනත සම්මත වෙන්නේ. එතකොට මේ අවස්ථාවේ 2016 පනත සම්මත වෙන අවස්ථාවේදී බැංකු සහ මූල්‍ය ලීසින් සමාගම් පනතේ පරීක්ෂයෙන් ඉවත් කරලා තමයි මේ පනත අරගෙන ඉන්නේ. මොකද ඒක සෙන්ට්‍රල් බැංකේ යටතේ දැනටමත් රෙගියුලේට් වෙන හින්දා ශුද්‍ර මූල්‍ය කියන නිශ්චිත ආයතන පමණයි මේ පනත යටතට එන්නේ. දැන් මෙතන මේ පනත සම්බන්ධව තිබිච්ච ගැටලුව තමයි මහ බැංකුව යටතේ තමයි නියාමනය වෙන්නේ. එක කොටසක්, තව කොටසක් නියාමනය වෙනවා NGO සෙක්‍රටේරියට් එක යටතේ. එතනදී තිබිච්ච නිර්වචනය තමයි ශුද්‍ර මූල්‍ය කියන නිර්වචනය. මම හිතන්නේ මේක තේරුම් ගැනීම වැදගත්. අද මේ ආපු ගොඩක් සාකච්ඡාවලට උත්තරයක් වෙනවා, සහ මේ සමහර දේවල් අපි ඉදිරියට කරද්දිත් මේක තේරුම් ගැනීම වැදගත් කියලා අපි හිතනවා. ශුද්‍ර මූල්‍ය කියන නිර්වචනය තුළට 2016 දී ශුද්‍ර මූල්‍ය සමාගම් වගේම ප්‍රජා මූල්‍ය සමාගම් තුත් ඇතුළත් කරලා තමයි පනත හදන්නේ. NGO සෙක්‍රටේරියට් එක යටතේ ප්‍රජා මූල්‍ය සංවිධාන නියාමනය කිරීමක් කරනවා. එතකොට අපි මේ අද කතා කරන ප්‍රජා මූල්‍ය කියන අදහස 2016 පනතේ නියාමන, මේ නියාමනය පටන් ගන්න පනත යටතේ ඇතුළත් වෙන්නේ නැහැ. ඔවුන් ශුද්‍ර මූල්‍ය කියන කැටගරියකට ඇතුළත් වෙලා තමයි නියාමනයට ඇතුළත් වෙන්නේ. 2024 දී මේ පනත ක්‍රියාත්මක වුණාට මං හිතන්නේ අපේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් කතා කළා. මේ පනත ක්‍රියාත්මක වුණාට නිසි නියාමනයක් සිදු කිරීමට පනත හරහා හැකිවන්නේ නැහැ. ශුද්‍ර මූල්‍ය සමාගම් ලෙස රෙජිස්ටර් වෙලා තියෙන ඉතාමත් අතේ ඇඟිලි ගන්නට ගණන් කරන්න පුළුවන් සමාගම් ප්‍රමාණයක්. ඒතොර මේ රටට වැඩිම හානියක්, මේ ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩිම හානියක්, විශේෂයෙන්ම කාන්තාවන්ට වැඩිම හානියක් කරන ශුද්‍ර මූල්‍ය ප්‍රැක්ටිස් එක සිද්ධ කරන ආයතන, ඒක අපි මෙතනදි කියන්නේ මේ ප්‍රෙඩටරි ලෙන්ඩින් කියන. ඒ කියන්නේ ඉතා ඉහළ පොලි මුදල් වලට කිසිදු දේපලක් නොමැති කාන්තාවන්ට ණය දීම සිද්ධ කරන ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයතන විශේෂයෙන් බැංකු සහ ලීසින් සමාගම් හැටියට කටයුතු කරනවා. ඒ ආයතන මේ පනතේ නියාමනයට යටත් වුණේ නැහැ. එතකොට ඒ ගැටලුව ඔහොම යද්දි තමයි 2024 අවුරුද්දේදී මේ නියාමනයේ ශක්තිමත් කිරීම සඳහා ශුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය කියන පනතක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාම මේ දැන් ශුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය පෙර පැවති පනත යටතේ NGO සෙක්‍රටේරියට් එක යටතේ සහ මහ බැංකුව යටතේ නියාමනය වෙච්ච ශුද්‍ර මූල්‍ය කියන කැටගරියක දෙකම ගේනවා ශුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියේ නියාමන යටතට. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ශුද්‍ර මූල්‍ය කියන මේ ව්‍යාපාරය නියාමනය කිරීම ඉවත් කරලා ශුද්‍ර මූල්‍ය නියාමන අධිකාරිය කියන යටතට අරගෙන එනවා 2024 යෝජිත පනත් කෙටුම්පත මගින්. නමුත් මේ පනත් කෙටුම්පතට එවකට ආපු විවේචනය තමයි නැවතත් 2016 වගේම 2024 දිත් මේ පනත තුලින් බැංකු සහ ලීසින් සමාගම් අපි දන්නවා ලංකාවේ විශාලම මූල්‍ය සමාගම් බැංකු සහ ලීසින් සමාගම් පනතේ නියාමන අධිකාරියෙන් ඉවත් කරනවා. ඒක තමයි 2024 තිබිච්ච කෙටුම්පතේ තිබිච්ච ගැටලුව. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් සහ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්පෙෂල් ඩිටර්මිනේෂන් එක ඒ තීරණේ කියවලා බැලුවොතින් පේනවා එවැනි එක්සෙප්ෂන් එකක් කිසිම සමාගමකට දෙන්න බැහැ කියන කාරණය මත පදනම්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩිටර්මිනේෂන් එක දෙන්නේ. ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය ව්‍යාපාරයේ නිරතවන සියලුම සමාගම් නිශුද්ධ මූල්‍ය නියාමන අධිකාරිය යටතේ නියාමනය විය යුතුයි කියන අදහස ඇතුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ ඩිටර්මිනේෂන් එක ලබා දෙන්නේ. එහිදී එක්සෙප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒක පිස්සෙල්ල තිබිච්ච පනත යටතේ තියෙන කෝපරේටිව්ස්, ඇග්‍රේරියන් මේ සොසයිටිස් වගේ වට මේ නියාමනයෙන් ඉවත් කරනවා. නමුත් ශුද්ධ මූල්‍ය කියලා පෙර තිබිච්ච මේ අපි මේ කතන්දරය තුල මේ සමස්ත කතන්දරය තුල දිගටම එන එකම අදහස ශුද්ධ මූල්‍ය පමණයි. මෙන්න මේක තමයි මම හිතන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕන දේ. අපි අවංකව මේ පනතට මැදිහත් වෙනවා නම්, අපි අවංකව මේ පනත සම්බන්ධව අපේ අදහස් ප්‍රකාශ කරනවා නම්, අපි හිතන්නේ පාර්ලිමේන්තුව තුල වුණත් පාර්ලිමේන්තුවෙන් එළියේ වුණත් අපි මේක ගැන කතා කරනවා නම් අපි පිළිගත යුතු දේ තමයි ශුද්ධ මූල්‍ය කියන නිර්වචනය තුලට දැනටමත් මේ අපි අද කතා කරන පනත සම්මත වීමට පෙර අවස්ථාව වන විටත් ශුද්ධ මූල්‍ය කියන නිර්වචනය තුළට, මොකද මේ නිර්වචනය ගොඩක් කතා වෙච්ච හින්දා, ප්‍රජා මූල්‍ය සංවිධාන ඇතුළත් කරලා හමාරයි. හරි, දැන් අද උදේ මං හිතන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා මේක ගැන කතා කළා, ඊට පස්සේ ශානක්‍යන් මන්ත්‍රීතුමා මේක ගැන කතා කළා. ඒතර මම දන්නේ නෑ මීට පෙර මේ මන්ත්‍රීවරු මේ ගැන කොච්චර කතා කළාද කියන එක. නමුත් අද කතා කළා. ඒක හරි. අපි ඇත්තටම අපි හිතනවා අපි මේක මම මේක ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධව ආංශික අධීක්ෂණ කාරක සභාවට මේ ප්‍රජා මූල්‍ය සංවිධාන සම්බන්ධව අපි දෙවරක් ප්‍රජා මූල්‍ය සංවිධාන සමගම අපි කතා කළා. ඊට පෙර අපි මේ පනතේ තිබෙන යම් යම් කාරණා සම්බන්ධව සාකච්ඡා කළා සහ අපි නිර්දේශත් නිකුත් කළා වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන්. ඒ සමහර නිර්දේශ අද ඒ සමහර නිර්දේශ වෙනස් කිරීම පුළුවන් දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් අපි තේරුම් ගන්න ඕන දේ තමයි පනතක් ඉදිරිපත් කළාට පස්සේ ඒ පනත ගැසට් කරනවා. ගැසට් කළාට පස්සේ ඒ පනත සුප්‍රීම කෝට් එකේ දවස් 14ක කාලයක් තියෙනවා ඒක අභියෝගයට ලක් කරන්න. ඒ කාලයට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවට එන්නේ. ඒ කමිටු අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් සීමාකම් වල යම් යම් අඩු සීමාකම් තියෙන්නට පුළුවන්. කරන්න පුළුවන් වෙනස්කම් වලට. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කරලා තියෙනවා යම් වෙනස්කම් කරන්නට පුළුවන් යම් වෙනස්කම් මේ අවස්ථාවේදී කරන්නට බැහැ කියලා. ඒ අනුව මේ ප්‍රජා මූල්‍ය සම්බන්ධව ගැටලුව
කාලේ තව විනාඩි දෙකයි.
බොහොම ස්තුතියි. මේ ප්‍රජා මූල්‍ය සම්බන්ධයෙන් අද මේ දවස් තනින් තන කතා වෙච්ච. ඇත්තටම මේ පනතර දෙන්න ඕන අවධානය විපක්ෂයේ මේක කතා කළේ නැහැ. නමුත් මේ ප්‍රජා මූල්‍ය සම්බන්ධයෙන් කතා වෙච්ච මේ ගැටලුව අපේ කමිටු අවධානයටත් ලක් වුණා. ඒ සම්බන්ධයෙන් අපිත් නිර්දේශ නිකුත් කරලා තියෙනවා සහ ඒ නිර්දේශ අනුව රෙගුලාසි මගින් හෝ වෙනත් ආකාරයකින් මං හිතන්නේ තාමත් සාධාරණයි ප්‍රජා මූල්‍ය සංවිධාන කියන මේ විශේෂයෙන් කාන්තාවන් විසින් කරන මේ සමಿತಿ මේ ආකාරයෙන් ශුද්ධ මූල්‍ය කියන කැටගරියකට දැමීමේ යම් ගැටලුවක් තියෙනට පුළුවන්. අපි ඒ ගැටලුව විසඳාගත යුතුයි කියලා අපි හිතනවා. ඒක විසඳාගත යුතු ගැටලුවක් හැටියට අපි දකිනවා. නමුත් අපි හිතන්නේ මේක මේ නීතියේ පරිණාමය තුළ අපි එක එක්කෙනා කරපු කාර්යභාරයේ සම්බන්ධව ගැටලුවකුත් මෙතන තියෙනවා. ප්‍රජා මූල්‍ය ආයතන 2016 වර්ෂයේදී ශුද්ධ මූල්‍ය ලෙස නියාමනය වීමට එකඟත්වය පළ කරලා නියාමනය වීමට ලක් වෙලා තියෙනවා. එහෙම ඇවිල්ලා තමයි මේ අද වෙනකොට ප්‍රජා මූල්‍ය කියන අදහස වෙනස් අදහසක් ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. මම හිතන්නේ උපාලි පණිලගේ මහත්මේ අපේ ඇමතිතුමා ප්‍රජා මූල්‍ය සම්බන්ධයෙන් සහ මේ ගම්වල මේ සමිතිය ඇති කරගෙන කාන්තාවන් ණය දෙන එක ඔවුන් කොහොමද මේකට මැදිහත් වෙන්නේ, තමන්ගේ ගම්වල මේ තිරසාර බව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් මැදිහත් වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කළා. ඒක නරක ප්‍රැක්ටිස් එකක් නෙවෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි දැනටමත් මේවා ශුද්ධ මූල්‍ය ලෙස නිර්වචනය කරලා හමාරයි. ඒකට ඉඩ දී හමාරයි. ඒතකොට අපි මෙතනින් එහා පැත්තට මම හිතන්නේ ප්‍රජා මූල්‍ය ලෙස මේක පිළිඅරගෙන මේකේ තියෙන වෙනස මේ සභාපතිතුමනි මම හිතන්නේ තේරුම් ගත්තොත් හොඳයි ශුද්ධ මූල්‍ය ආයතන මේ අපි නියාමනය කළ යුතුයි ජනතාවට හිරිහැර කරනවා සහ පීඩාකාරී කියලා අපි හිතන ශුද්ධ මූල්‍ය ආයතන ඉතා ඉහළ පොලියන් වලට ණය ලබා දෙනවා ඉතා ඉහළ ඩිෆෝල්ට් රේට් එකක් තියෙනවා ඒ වගේම ඔවුන්ගේ ණය එකතු නැවත එකතු කරගැනීමේ මේ ප්‍රැක්ටිස් එක
තප්පරයක්
දෙන්න ඒ ප්‍රැක්ටිසස් ඉතාම පීඩාකාරී ජනතාවට එතකොට ඒ කාරණයට වෙනස් ප්‍රජා මූල්‍ය ආයතන ඔවුන් ගම් තුල ක්‍රියාත්මක වෙන්නේ සමාජිකත්වය මත වැඩ කරන්නේ ඒ වගේම තමයි ඔවුන් ඇත්තටම ඉතාම අඩු පොලියකට ණය දෙන්නේ සහ ඩිෆෝල්ට් රේට් එක මේ අනිත් සමාගම් තරම් නැහැ ඉතින් ඒ නිසා මේ කැටගරි දෙක අතර යම් වෙනසක් තියෙනවා අපි හිතනවා ඉදිරියේදී මේ වෙනස සම්බන්ධයෙන් අපි ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ නිකුත් කළේ තේ නිසායි මේ වෙනස සම්බන්ධයෙන් සැලකීමටගෙන රෙගුලාසි නිකුත් කිරීම හෝ මේ පනත සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම වැදගත් කියන කාරණයක් මතක් කරමින් ඒ වගේම මං හිතනවා මෙතන අද කතා කරපු පිරිස් මේ සම්බන්ධව අවධානය මීට පෙර දැම්මනම් 2016 දී ලබා දුන්නා නම් 2024 දී ලබා දුන්නා නම් ඒ වගේම අද කතා කරන ගොඩක් දෙනා තමන්ගේ කාර්යභාරයේ කරන්න ඕන අවස්ථාවලදී හරියට ඉෂ්ට කළා නම් මේ තත්ත්වයට මේක එන්නේ නැහැ ඒ නිසා අපි හිතනවා අපිට වගකීමක් තියෙනවා විශේෂයෙන් කාන්තාවන් සහ අපි ජනතාවාදී රජයක් ලෙස ජනතාවට යහපත් ආකාරයට මේ නීති ගේන සහ අපි බොහොම අවධාරණයෙන් කියන්නට ඕනේ අපි කිසිදු අපි ජනතාවට අවාසි සහගත විශේෂයෙන් කාන්තාවන් සහ ප්‍රජා මූල සංවිධානවලට අවාසි සහගත වෙන ඔවුන්ව දැඩි නියාමනයකට ලක් කරන හෝ ඔවුන්ව විනාශ කරන සුළු ආකාරයට ප්‍රතිපත්තියකට අපි කිසිසේත් මෙලඹෙන්නේ නැහැ කියන තහවුරුව ලබා දෙමින් මම අවසන් කරනවා බොහොම ස්තුතියි සභාපතිතුමනි කාලය ලබා දුන්නාට
ශුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කැටුම් පත දෙවෙනි වර කියවීම සභාවේකකද
ආයි
කාරක සභාව දැන් ශුද්ධ මූල්‍ය ණය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පළමුවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
දෙවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
තුන්වෙනි වගන්තිය සභාව එකඟද
ආයි
හතරවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
පස්වෙනි වගන්තිය සභාව එකඟද
ආයි
හයවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
හත්වෙනි වගන්තිය සභාව එකඟද
ආයි
අටවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
නවවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
දහවෙනි වගන්තිය සභාව එකඟද
ආයි
එකොළොස්වන වගන්තිය සභාව එකඟද
ආයි
දොළොස්වන වගන්තිය සභාව එකඟද
ආයි
13වන වගන්තිය සභාව එකඟද
ආයි
14වන වගන්තිය සභාව එකඟද
ආයි
15වන වගන්තිය සභාව එකඟද
ආයි
16වන වගන්තිය සභාව එකඟද
ආයි
17වන වගන්තිය සභාව එකඟද
ආයි
18වන වගන්තිය සභාව එකඟද
ආයි
19වන වගන්තිය සභාව එකඟද
ආයි
20වන වගන්තිය සභාව එකඟද
ආයි
21වන වගන්තිය සභාව එකඟද
ආයි
22වන වගන්තිය සභාව එකඟද
ආයි
23වන වගන්තිය සභාව එකඟද
ආයි
24වන වගන්තිය සභාව එකඟද
ආයි
25වන වගන්තිය සභාව එකඟද
ආයි
26වන වගන්තිය සභාව එකඟද
ආයි
27වන වගන්තිය සභාව එකඟද
ආයි
28වන වගන්තිය සභාව එකඟද
ආයි
29වන වගන්තිය සභාව එකඟද
ආයි
30වන වගන්තිය සභාව එකඟද
ආයි
31වන වගන්තිය සභාව එකඟද
ආයි
32වන වගන්තිය සභාව එකඟද
ආයි
33වන වගන්තිය සභාව එකඟද
ආයි
34වන වගන්තිය සභාව එකඟද
ආයි
35වන වගන්තිය සභාව එකඟද
ආයි
36වන වගන්තිය සභාව එකඟද
ආයි
37වන වගන්තිය සභාව එකඟද
ආයි
38වන වගන්තිය සභාව එකඟද
ආයි
39වන වගන්තිය සභාව එකඟද
ආයි
40වන වගන්තිය සභාව එකඟද
ආයි
41වන වගන්තිය සභාව එකඟද
ආයි
42වන වගන්තිය සභාව එකඟද
ආයි
43වන වගන්තිය සභාව එකඟද
ආයි
44වන වගන්තිය සභාව එකඟද
ආයි
45වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
45වන වගන්තිය 54වන පිටුව 30වන පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න සේවා නියුක්තයන්ට sannivedanaya කරන ලැබිය යුතුය. එසේ වුවද සෑම බලපත්‍රලාභියෙකු විසින්ම මාර්ගෝපදේශ සකස් කිරීමේදී 44 වන, 46 වන, 47 වන, 48 වන, 49 වන සහ 52 වන වගන්තිවල විධිවිධානවලට අනුකූලව කටයුතු කරන බවට අධිකාරිය විසින් වගබලා ගන්න ලැබිය යුතුය.
45 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
46 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
46 වන වගන්තිය 55 වෙනි පිටුව 117 වෙන පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. දීම සහ 220 වෙනි පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ගැනීම ඊ යන්න බලපත්‍රලාභියා විසින් සපයනු ලබන සේවාවන්ද ගිවිසුමේ නියම සහ අයකරනු ලබන පොලි අනුපාතික අධිභාර සහ ගාස්තුද සම්බන්ධයෙන් නිර්වාද්‍ය සහ නිශ්චිත තොරතුරු එක් එක් ගනුදෙනු කරු වෙත ලබා දීම. උයන්න ණය ගැනුම් කරුවන්ගේ පූර්ව ණය දීම සහ පශ්චාත් ණය දීම පිළිබඳ ඇගයීම් සිදු කිරීම. උයන්න යම් අපහාසාත්මක හෝ ප්‍රචණ්ඩකාරී ණය වාරික එකතු කිරීමේ පිළිවෙත් භාවිත නොකිරීම සහ එයන්න ණය මුදලක් ආපසු ගෙවීම ආරම්භ කිරීමට පෙර ආතුව සාහන කාල සීමාවක් ප්‍රදානය කිරීම. එසේ වුවද බලපත්‍රලාභියා විසින් එම සහන කාල සීමාව නිශ්චය කිරීමේදී ණය ගැනුම් කරුගේ ව්‍යාපාරයේ ස්වභාවය සහ ණය ආපසු ගෙවීමේ හැකියාව සැලකිල්ලට ගනු ලැබිය යුතුය සහ
46 වෙනි වගන්තිය සංශෝධන සහිතව සභාවෙන් එකඟද?
ආයි.
47 වෙනි වගන්තිය සභාවෙන් එකඟද?
ආයි.
48 වෙනි වගන්තිය සභාවෙන් එකඟද?
ආයි.
49 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
49 වෙනි වගන්තිය 57 වෙනි පිටුව 1 දෙවන පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. අයන්න 37 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියේ ආ ඡේදයේ යටතේ නිකුත් කරනු ලබන විධාන මගින් නිශ්චිතව දක්වා ඇති ආකාරයෙන් නිශ්චය කරනු ලබන උපරිම වාර්ෂික පොලි අනුපාතිකය සහ එම ණය මුදල් සහ ණය පාසුකම් සඳහා ගෙවිය යුතු ස්ථාවර අවම පොලි අනුපාතිකයේ ඉක්ම වූ අනුපාතිකයක් මත යම් ණය මුදලක් සඳහා පොලි ලබා ගැනීම. ආයන්න හිස් අසම්පූර්ණ හෝ වෙනස් කළ ණය 224 වෙනි පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. තී අයිතු බලපෑම් සිදු කිරීම සහ 331 වෙනි පේළිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. හෝ අවමන් කිරීම හෝ ඌ යන්න ණය ගෙවීම වෙනුවට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හිලව් කිරීම.
49 වෙනි වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
50 වගන්තිය සභාව එකඟද?
ආයි.
51 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
52 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
53 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
54 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
55 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
56 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
57 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
58 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
59 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
60 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
61 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
62 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
63 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
64 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
65 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
66 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
67 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
68 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
69 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
70 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
71 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
72 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
73 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
74 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
75 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
76 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
77 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
78 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
79 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
80 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
81 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
82 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
83 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
84 වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
උපලේඛනය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි එක් රැස් වේ. පනත් කෙටුපත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කියවිය යුතුයි යෝජනා කරමි. කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
ශුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.